मारे में नारी हाय
स्तुति गरु सभापत्तु मणि विशेषण में विदेशीय विनिमय पनात कटुम पत देवन वर की विवाद सहभागी अवस्था लादी स्तुतिवंत विशेषण सभापत्तु मणि मे अभी मे विदेश विनिमय नीति रीति क्या बेलवाम विशेषण देवन लोके युद्ध अवसान भी मत तेक्कम तमाय होंगा क्रटवाल तमांगे विदेशीय विनिमय आरक्षा करगा मे रीति रीति गिना ये कालीट गेलपेन विधियट यदातिबुन लोक परिसर अत्यक्क लोक विलनाम अत्यक्क होंगा क्रटवाल तम तमांगे रटवाल विदेश विनिमय आरक्षा करगा मे रीति रीति गिना इवागे तमाय अभी लंका हटियट यदास पनस्तुन वेनकोट पमन मे नीति रीति गिनाला अपेरटे तिबन यदातिबुन आर्थिक तत्व तेक्क मेरटे तीन विदेश विनिमय आरक्षा करगा अभी ये नीति रीति गिनाला अभी यदा एक पालने कटी नतुकला अभी दशेषेन्म मेरटे आर्थिक गमन विनासुने यदास्तमशी हेत्ताहते ये हेत्ताहते आर्थिक गमन पेरली अतक्क अदेनकोट अवृद्धु हतलिया ये पेरली अभी इसहाट अविलतीन अभी दोके तिबुन सांगूर्तिक आर्थिक रटवाल पवा चीन इवागे इंदिया इवागे रटवाल पवा मे विवृत आर्थिक प्रतिपत्य वेनपोल मत क्रियात्मक आर्थिक प्रतिपत्य पटांगाते अभी क्रियात्मक आट पास मगिता इंदिया मेक पटांगाता यदास नमसी अणुके मनमोहन सिंग अगमेत्मा इन काले तमाय इंदिया अविवृत आर्थिक इंदिया हनुनला दूनि मेहता चीन इवागे रटवाल अद आर्थिक विवृत करला अद लोके हेम रटाकम तमांगे रटवाल आर्थिक विवृत करला यान गमन अद अपीट दक्न लभेन तो अभी हेत्तवे आर्थिक अभी विवृत कलाट अभी ये निधास आर्थिक गेलपिन परधि अभी मे विनिमय पालने अभी विनस्करेण ये विनिमय पालने यदा हेत्ताहते अभी आर्थिक विनस्कर्णकोट एक विनस्नोकर अभी अद विनकोट अवृद्धु हतलिया कपि अद अविलतेन अभी अभी मेक हरियट बेलुआम अभी हुद वाहनेकट हुद वाहनेकट वाहने टायर हतरम टायर तुनाक दूनकोट एक करत्त टायर करत्त करत्त मे मेक दालतम एक दूवन तेहम आर्थिक अन्न बै अभी तेरेनवा अभी अभी निधास विलंद आर्थिक गमन करना ये आर्थिक गमन करना मोडलेटम अभी विनिमय प्रतिपत्ति विनाश्य युत इतकोटे विनाशकरगा अभी पौर्द पाउकी आवृद्ध हतलिया पुरा अभी एक विनस्करगा अभी बरी उना नमूत अभी अद मे आंडू अटते मे यहाँ आंडू मेक तेर अरगन तीयनवा इदिरीट अभी मेक गमन करना इदिरीट अभी मेक गेनियन वनांग अनिवार्यन्म अभी मेक विनस्करोनी मंगार खाली वगे ये वाहने गमन करना ये वाहने इक रोध्या खरत् रोध्यान बे एक उक्कम टायर हटी हटी ये रोध हतरम तिबुनो तमाय ये वाहने गमन कराने दैंग अपीट तीयने वाहने रोध तुना टायर तीयनवा इक रोध्या खरत् रोध्यान एक मेक गेलपिन मे निधास आर्थिकेट मे निधास गमनट मे निधास विलंद प्रतिपत्तिट मेक गेलपिन अनिवार्यम अभी मेक विनस्कर युत मंगित आंड अद एक विनस्कर अद इसहाट अवीलती अभीट 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 कियानों ये गमन लोकेपुरा इसहाट अन्न लोक आर्थिक इसहाट अन्न मे तीन तरंगकारी मून दिन्ना अनिवार्यम विलंदपूल मत यपेन विलंदपूल मगिम पालनेवेन विनिमय प्रतिपत्ति कपीट अवश्यवेन अद विशीन अद निलधारी पालने करन मे विनिमय प्रतिपत्ति अभी विनस्करा वेनवा निलधारी विशीन हसुरवन विनिमय प्रतिपत्ति अभी मारुकरा वेनवा इतकोट अद रजया खटेट अभी ये तींदु अरगेन विलंदपुले इल्लुम सपेवीम मत विनिमय प्रतिपत्ति क्रियात्मक नोने की अद आंडु अद एकंग वेला अद एक पिली अरगेन इसहाट अवीला तीन कर सभापत्तुमणि अद मिथन कथा कला होंगाखय मे आर्थिक चोदना कला अभी मतक त्यागोने पोधु अभी मे यहा पालन आंडुअल मे अभी ये पेरेद विनकोट विशेषेन्म जात्यांतर मूल्य अरमुदल बिलियन मिल डॉलर बिलियन एकसिया हटाय तुन्नि वारके देन अपिट एकंग वेला तीन ये वारके देन एकंग उनेम विनदयाखिंद निमे मे यहा पालन आंडुवे आर्थिक प्रतिपत्तिय गन आर्थिक दियुनुव गन आर्थिके गन आंडुव गन्नाउ तींदु तीर्ण गन ये विश्वासयक् तीन हिंद तमाय IMF एक वगे
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ආයතන යම් ඇගෙයීමක් කරලා මේ මුදල් දෙන්න අපිට එකඟ වෙලා තියෙන්නේ. ඉතින් මං හිතනවා මේක රඩයක් හැටියට අපිට ඉදිරි ගමනක් යන්න පුළුවන් අපි වාතාවරණයක් අපි හදාගෙන තියෙනවා. එහෙනම් අපි මතක තියාගන්න ඕනේ අපි මේ ගමන ආවේ ඉතාම අමාරුවෙන්. අපි 2015 පටන් ගන්නකොට බිලියන 8500ක පමණ ණය කන්දරාවක් එක්ක පටන් ගත්ත ගමනක් මේක. අපි උපයන ආදායමෙන් විශාල ප්‍රමාණයක් අපි වියදම් කරනවා අපි ණය ගෙවන්න. ඒ විතරක් නෙමේ 2018 ඉඳන් 2021 වෙනකොට ඩොලර් බිලියන 2.4 ප්‍රමාණයක් අතර අපි ණය වාරිකයයි පොලී අතර ගෙවන්න අපි වෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් අපිට ණය ගෙවන්න මුදල් හොයනවා හැර වෙන කිසිම දෙයක් කරන්න අපිට වෙලාවක් නැහැ.
අවසන් කරන්න.
අන්න එහෙම ආර්ථිකයක් අපිට බාර දුන්නේ ගරු සභාපතිතුමනි. ඒ ඉඳ ඒ ආර්ථිකය අද ක්‍රමක්‍රමයෙන් ලෝක ජනතාවගේ ලෝක ආර්ථිකයේ දිහාව ලෝක ආර්ථිකයත් එක්කකට යන්න පුළුවන් ජාත්‍යන්තරයේ දිනා ගමනින් ඒ ගමන අපි යන්න උත්සාහ කරනකොට යම් යම් බාධක අපි දන්නවා අපිට එනවා. අපි දන්නවා වර්ජන ක්‍රියාත්මක වෙනවා, පෙළපාලි ක්‍රියාත්මක වෙනවා, පාරවල් පුරා දවස පුරා මේ රටේ ආයෝජකයන් ගෙන්වා ගැනීමට නොහැකි වෙන පරිදි මේ රට සම්පූර්ණයෙන්ම අගාධයකට ගෙන යන්න නැවත යම් යම් බලවේග මේ රටේ කුමන්ත්‍රණය කරනවායි
කියන එක
අපි මතක තියාගන්න ඕනේ. ඒ හින්දා අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, අද මේ ක්‍රමක්‍රමයෙන් ලෝක ආර්ථිකයත් එක්ක ගැට ගහන්න අපි මේ උත්සාහ දරන මේ මොහොතේ ඒක ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ඕනේ කියන එක මතක් කරමින් වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු බන්දුර ගුණවර්ධන මන්ත්‍රීතුමා, ඔබතුමාගේ විනාඩි 12යි.
ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ විනිමය පාලනයේ ලිහිල්කරණය සඳහා
වෙන ඕඩර් ප්ලීස්. ගරු ලකී ජයවර්ධන මන්ත්‍රීතුමා මුලාසනට පැමිණෙන්න.
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න.
මේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පනත් කෙටුම් පද ඉදිරිපත් කරන අවස්ථාවේදී අපේ රටේ මෙතෙක් කල් ක්‍රියාත්මක වුණේ 1953 අංක 24 දරන විනිමය පාලන පනත. මේ පනත සම්පූර්ණයෙන් වෙනස් කළ නව පනතක් ගේන අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක් ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කිරීම සඳහා හේතු වෙච්ච කරුණු කීපයක් තියෙනවා. එක කරුණක් තමයි මෙතෙක් කල් අපේ රටේ විනිමය පාලනය පිළිබඳ පැවතුන තත්ත්වය 1977 පෙර ආනයන බලපත්‍ර, විනිමය බලපත්‍ර, ආනයන සලාක, විනිමය සලාක විවිහිස වැනි ක්‍රම තුලින් විශාල ලෙස මේ විදේශ විනිමය ගණදෙනු සීමා කරලා පාලනය කරලා තිබුණි. ඒක නිසා ඒ කාලේ 1977 පෙර විදේශ අධ්‍යාපනය ලබන්න යන්න, එහෙම නැත්නම් විදේශවලින් බෙහෙත් හේත් ගන්න යන්න එහෙම අවසරයක් මේ රටේ ජනතාවට තිබුණ නැහැ. 1977 ජයා ජයවර්ධන යුගයේදී ආර්ථිකය විවෘත කළා. විවෘත කළාට පස්සේ ගෙවුන් ශේෂයේ ජංගම ගිණුම මත තියෙන ගණදෙනු, වෙළඳ ගිණුම, ඉස්සර කාලේ නම් මේ සේවා ගිණුම, සංක්‍රාම ගිණුම යන තුනේ එකතුවට කියනවා අන්තර්ජාතික ගෙවුන් තුලාවේ ජංගම ගිණුම කියලා. දැන් වෙළඳ ගිණුමත් ප්‍රාථමික හා ද්විතීක ආදායම් ගිණුමත් ගත්තාම ඒ ගෙවුන් තුලාවේ ජංගම ගිණුමේ ගණදෙනු සඳහා විනිමය පාලකවරයාගේ අවසරය නැතුව නිදාසේ සල්ලි යවන්න ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. භාණ්ඩ නිර්යාත කරන්න, භාණ්ඩ ආයාත කරන්න, සේවා සඳහා ලැබීම් වලට, ගෙවීම් වලට විදේශ සංචාර කරන්න, විදේශ අධ්‍යාපනය ලබන්න ඒ සඳහා කිසිම පූර්ව අනුමැතියක් ලබන්න ඕනේ නැහැ. ඒ නිසා ගෙවුන් ශේෂයේ ජංගම ගිණුම සම්පූර්ණයෙන් නිදාස් කරලා තිබුණේ ජංගම ගිණුම මත වෙන ගණදෙනු සඳහා රුපියල පරිවර්තන මුදලක් බවට පත් වෙලා තිබුණා. නමුත් ප්‍රාග්ධන ගිණුම ගෙවුන් තුලාවේ නිදාස් කරලා තිබුණේ නැහැ. යුද්ධය තිබෙන කාලය තුලදී විදේශ විනිමය සම්බන්ධයෙන් ඉතා දැඩි තීන්දු තීරණ ගන්න රජයට සිද්ධ වුණා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒ නිසා යුද්ධෙ නිම වෙන තෙක් අර ජංගම ගිණුම පමණයි විවෘත කරලා තිබුණේ. නමුත් මහින්ද රාජපක්ෂ යුගයේ මේ රට කඩන්න නැතුව බෙදන්න නැතුව ත්‍රස්තවාදය මුළුමනින්ම නිම කළාට පසු ආර්ථිකයේ වේගවත් පිම්මක් පැනීම සඳහා 2010 ප්‍රාග්ධන ගිණුමේ යම් යම් කොටස් ලිහිල් කරනු ලැබුවා. ඒ ගැන කිසිවෙක් කතා නොකළ නිසා මම කැමතියි ශ්‍රී ලංකා මහා බැංකුවේ මේ ප්‍රාග්ධන ගිණුම ලිහිල්කරණය පිළිබඳවත් විනිමය පාලනය පිළිබඳවත් තියෙන කොටස් ටික මට තියෙන මේ සීමිත වෙලාවේ සභාගත කරන්න. ඒ අනුව 2010 ඉඳන් ප්‍රාග්ධන ගිණුමේ ඇතැම් කොටස් නිදහස් කළා. ඊට පස්සේ විශාල ලෙස මුළුමනින්ම පායේ ප්‍රාග්ධන ගිණුම විවෘත කරන්නයි සූදානම් වුණේ. ඉතාම නිදාසේ විදේශවල තියෙන සල්ලි ලංකාවට ඕනෙම ජාවාරම්කරුවන්ට හොරුන්ට මංකොල්ලකාරයන්ට වුණත් එන්න පුළුවන් වෙන ලෙස ප්‍රාග්ධන ගිණුම විවෘත කරන්න හැදුවේ. ඒක ඉතා අවදානම් සහිතයි. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කරුණු කිව්වා. ඒ කරුණු කීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් තොරතුරු දැනගැනීම සඳහා මේ හැකිය කියන ඒවට හැකිය නෙමේ තොරතුරු දිය යුතුය කියලා මේ නෙමේ ෂෙල් කියන වචනේ පාවිච්චි කරන්නට කියලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව ලබලා දුන්නා. මම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව මේ සභාගත කරනවා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා රජයට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වෙනස් කරන්න කියලා නියම කරපු සියලුම සංශෝධන මේ අවස්ථාව වන විට අපිට බෙදලා දීලා තියෙනවා. ඒ සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණය කිව්ව විදිහට කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ තිලම්මාරපණ අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුත් මේ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ ආංශික සභාවේදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා නීතිපතිතුමා යනාදිය එකඟ කරගෙන අපි යම් යම් සංශෝධනවලට එකඟ වුණා. උදාහරණයක් වශයෙන් උත්සාහ දරලා තිබුණේ එතෙක් පැවති විදේශ විනිමය පාලන දෙපාර්තමේන්තුව එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් කියන එක ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළේ තිබුණ සම්පූර්ණයෙන් අවහොසි කරන්න. අපි ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමත් අපේ ඒ කොමිටියේ හිටපු සියලුම අයගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුව එයාකාරයෙන්ම තියාගන්නත් විනිමය පාලනයට සෑහෙන ප්‍රමාණයක මැදිහත් වෙන්නත් ඉඩ දුන්නා. එහිදී මම සඳහන් කරන්න ඕනේ අපේ උගත් මිත්‍ර ආචාර්ය සරත් අමුරුගම් මැතිතුමා කීවා සම්පූර්ණ මුදල් මණ්ඩලයට ශ්‍රී ලංකා මහ බැංකුවට තමයි විනිමය පාලනය තියෙන්නේ. ඇමතිවරයාට ඕන විදිහට ඒක කරන්න බෑ කියලා. ඒක සාබද්දයි වැරදි. අපි විරුද්ධ වෙන්නේ මේ පනතේ කොටසට. තාමත් අපිට බැරි වුණා මේක දේශපාලනීකරණය කරන්න. මහා බැංකුවට උඩින් අමාත්‍යවරයා තියලා තියෙන්නේ. මම කැමතියි කියවන්න මේ වගන්තිය 2-2 ශ්‍රී ලංකා මහා බැංකුවේ විෂය පැවරී ඇති අමාත්‍යවරයා විසින් වරින් වර මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විය හැකි විධාන නිකුත් කරනු ලැබිය හැකි අතර මෙම විධාන ක්‍රියාත්මක කරවීම මුදල් මණ්ඩලයේ කාර්ය විය යුතුය. එතකොට මොනිටරි බෝඩ් එක කරන්නේ ඇමති කියන එක. ඊළඟට මෙහි 9 වගන්තිය තියෙනවා. අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව මහා බැංකුව විසින් කලින් කලට ප්‍රාග්ධන ගණදෙනු වල නිරතව සිටින බලයලත් වෙළෙන්දන් හා පරිසීමිත වෙළෙන්දන් වෙත මාර්ගෝපදේශන හා විධාන නිකුත් කරනු ලැබිය හැකිය. ඊළඟට 3 අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව මහා බැංකුව විසින් කලින් කල කියලා. ඊට පස්සේ 4 අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව මහා බැංකුව විසින් 4 වගන්තියේ 3 උපවගන්තියේ බලයලත් වෙළෙන්දෙක් පරිසීමිත වෙළෙන්දෙන් ඕන යම් තැනැත්තෙකුට අවසර දෙන්න පුළුවන් යනාදී වශයෙන් හැම අවස්ථාවෙම මහ බැංකුවට උඩින් විෂය භාර අමාත්‍යවරයා තියලා තියෙනවා. ඒ නිසා මේ පනතට අපි විරුද්ධ වෙන්නේ. මේ පනතේ ශ්‍රී ලංකා මහ බැංකුව රටේ සමස්ත මුදල් ක්‍රමය, බැංකු ක්‍රමය, ණය ක්‍රමය, විනිමය පාලනය කරන එක දේශපාලනීකරණය කිරීම සාධාරණ හා යුක්තිසහගත වෙන්නේ නැහැ. ඒ ටික අපිට වෙනස් කරගන්න බැරි වුණා. ඒ සඳහා මේ ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් අපි මෙහි තියෙන දරුණු ස්වභාවය දකිනවා. දමුණාසන මම මතක් කරන්න ඕනේ මේ පනත ඇතුලේ ඇති කරලා තිබුණ සමහර යටි අරමුණු ඇතැම් වැරදි වලින් සමහර අය නිදහස් වෙන්න උත්සාහ කරලා තිබුණා. උදාහරණයක් ලෙස මම සඳහන් කරන්න කැමති අපේ රටේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට විරුද්ධව විදේශ විනිමය වංචා නඩුවක් තිබුණා. ලංකා ඉතිහාසයේ විදේශ විනිමය වංචාවක් පිළිබඳ නඩුවක් තියෙන කෙනෙක් මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා නම් ඒ ලංකාවේ පමණයි. මගේ දැනීම හා විශ්වාසය හැටියට. නමුත් එතුමා අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඒ නිදහස් වුණා. නිදහස් වෙනකොට මෙහෙම සඳහන් වෙනවා. යූනියන් බැංකුවේ කොටස් ලංකාදීප පුවත්පත යූනියන් බැංකුවේ කොටස් මිලදී ගැනීම සඳහා අනේවාසික පදිංචිකරුවන් 2 රුපියල් 42,00,000 අධික මුදලක් ගෙන්වාගෙන සිය බැංකු ගිණුමේ තැන්පත් කරවා ගත්තේයයි විනිමය පාලන පනතයට තේ චෝදනා ලබා සිටි මුදල් ඇමති රවි කන්වානායක මහතා ඇතුළු 3 කොළඹ මහාධිකරණ විනිසුරු අයිරංගිනී පෙරේරා මහත්මිය විසින් ඊයේ නිදහස් කරනු ලැබිය. විනිසුරු වරිය මෙසේ විත්තිකරුවන් නිදහස් කළේ ඔවුන්ට එරෙහිව ඇති චෝදනා පත්‍රයේ දෝෂ සහිත බැවින් මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට රවී කන්වනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කෝලිත ධර්මවර්ධන මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවයේ පිළිගැනිමි. 131 වැනි වසරක විනිසුරු දිවියෙන් විශ්‍රාම යන අද දින 18 වැනි දින තමා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ තමන්ගේ හෘදයේ සාක්ෂියට සම්පූර්ණයෙන් එකඟව බව පැවසූ මහාධිකරණ විනිසුරු අයිරාංගිනී පෙරේරා මහත්මිය පැමිණිල්ලට අවශ්‍ය නම් තම නියෝගයට එරෙහි ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවද පැවසුවාය. දැන් මේ රවි කරුණානායක මහත්මයාගේ විදේශ විනිමය වංචා නඩුවෙන් විනිසුරුතුමිය විශ්‍රාම යන දවසේ නිදහස් කරනු ලබන්නේ අධිචෝදනා පත්‍රයේ වැරදි සහගතයි කියලා. වරදක් සිද්ධ වෙලා තියෙනවා, වරද කරපු දිනේ වැරදියට සඳහන් වෙලා තියෙනවා අධිචෝදනා පත්‍රයේ. මේ මුදල් අතේ තිබුණා කියලා සඳහන් කරලා තියෙනවා, cash in hand. මුදල් තිබිලා තියෙන්නේ අතේ නෙමේ බැංකුවේ. මුදල් තියෙන්නේ මිලියන 3ක් කෝටි 42ක් අතේ තියාගෙන ඉන්න මොන මිනිහද? ඒක තිබිලා තියෙන්නේ මේ අතේ නෙමේ බැංකුවේ කියන නිසාත් මේ වරද වෙලා තියෙන දිනේ.
ධර්මන්තමා කාලේ අවසන්යි.
අධිචෝදනා ඉන්න ඒක මොනවද? ඈ
කාලේ අවසන්.
මට විනාඩියක් දෙන්න. මේ අධිචෝදනා පත්‍රයේ අනුව මේ මුදල් ඉල්ලලා තම මේ පුවත්පතේ තියෙනවා වෙනම රාජ රාජරත්නම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික වීරතුංග මහතා විසින් මෙම ඉල්ලීම ඊයේ කොළඹ මහාධිකරණයේදී ඉදිරිපත් කරන ලදී. රාජ රාජරත්නම් නැමැති LTT සංවිධානයේට මුදල් රැස් කළ අයකු බවට තොරතුරු ලැබී ඇති බවත්, ඔහු මූල්‍යමය වංචාවන් සම්බන්ධයෙන් ඇමරිකානු රජය විසින් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයෙක් බවත් පවසමින්, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් මහතා අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගනිමින් නීතිඥවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. එතකොට මේ රවි රාජ රාජරත්නම්ලගේ හා සම්බන්ධ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3,42,00,000 දැනට තියෙන්නේ කොහෙද? රාජ රාජරත්නම් ළඟද? රවි කරුණානායක හිට මුදල් ඇමතිතුමා ළඟද? අධිකරණයේ යම් කිසි ගිණුමකද? ඒ කොහෙද මේ මුදල් ටික තියෙන්නේ කියන එක පිළිබඳ මේ රටට කියන්න අවශ්‍ය වෙනවා. මේ මුදල් විදේශ විනිමය වංචා නඩුවක මේ දැන් නීතිපතිවරයාට පුළුවන් මේ අධිචෝදනා පත්‍රයේ වැරදි නම් නැවත චෝදනාව ඉදිරිපත් කරන්න, සාධාරණ යුක්තිසහගත ආණ්ඩුවක් නම් ඒ චෝදනාව නැවත ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම ඉදිරිපත් කළා තියෙනවද? නැහැ. තමුන්නාසලා කොහොමද එහෙම හොරකම් වංචා දූෂණ අක්‍රමිකතා ගැන කතා කරන්නේ?
කොහොමද කැබිනට් මණ්ඩලය කතා අවසන් කරන්න
මේ වගේ ඇමතිවරු තියාගෙන ඒක කරන්න බැරි වෙන්න? මට කියන්න ඕනේ වැදගත් කරුණ, මේ පනතේ වගන්තියක් දාලා තිබුණා එවැනි විදේශ විනිමය වංචා අපරාධ ලෙස නොසැලකෙන්න. නමුත් මම ඊටම වගකීමෙන් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව සභාගත කරනවා. ඒ නඩු තීන්දුවේ 9 වැනි පිටුවේ ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා මේ වගේ වැරදි සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අද මේ පාර්ලිමේන්තුව සම්මත කරන පනත යටතේ නෙවෙයි, මේවා සම්බන්ධයෙන් පරණ විදේශ විනිමය පාලන පනත අයත් වෙනවා කියන ටික මේ නඩු තීන්දුව ඇතුළත් කරලා තියෙනවා. මම තමුන්හාසකින් ඉල්ලා සිටිනවා මේ නඩු තීන්දුව සම්පූර්ණයෙන් හැන්සාඩ් වාර්තාවට ඇතුළු කරන්න කියලා ඉල්ලා සිටින අතර මේ රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා නිදහස් වූ නඩුව පිළිබඳ නැවත අධිචෝදනා පත්‍රය සකස් කළා නඩු පවරන්නේ නැත්තේ ඇයි කියන එක රටට හෙලිදරව් කරන්න කියන ටික කියමින් මගේ වචන කීපය අවසන් කරනවා.
ස්තුතියි. හොනබල් එම්.එච්.එම් නවාවි.
Thank you presiding member for giving me this opportunity to speak on this very important bill resolution. As we all are aware, there are over 10 lakhs of people, they may be big or small, are working abroad for the last so many years. I think they are the second or the third highest foreign exchange income earners. But very unfortunately, they were not given their due respect. I can remember last sessions what we had regarding the resolution of election. I came out stating these 10 lakhs of people who are working abroad, they had not got the opportunity to vote, cast their vote during elections. Some countries, I know, during the elections, they make arrangements in their embassies in the respective countries and they are able to cast their votes. That was not given. This is what I came out last time. Today, I'm very happy this motion, this resolution is brought so that we could broaden and help the help these people to bring in this money, foreign exchange, in a way that so that it'd be useful to them. I would like to mention earlier, so many restrictions were there, and whatever earning they had, even today, they reserve that in the country where they are working. And because of these problems, whatever that is required, if it is to look after, send for their improvement of the families, or certain matters only sent, the other money is kept until they come back, until they come back. So we'll have to change this, this situation. I'm sure by this bill, by this resolution, that money which they are reserving in the foreign banks can be brought into our country, and the same amount of money that is there can be brought and banked here. I must really, we actually, it is our duty. It is our duty to look after them. They are a big, big time people, but 75% are small people. And I'm sure, I don't know whether on the minister is here, there are problems. Certain, there are so many problems what they face as members of parliament. Those problems come to us. We go to the ministry. We are looking after them. We must thank the honorable minister because she is giving the due respect what is due to them. So when we solve the necessary problems what they face, they are happy because this is a cycle. Some people work there for years and years. They come back, another lot is going, it is going round and round. But what is happening today, the problem with these workers, I must come out with that, once they come back here, there is no proper organization, no proper advice is given. So most of the time, once they come back, money is spent unnecessarily, and once again, they go back. So I advise Honorable Finance Minister and also
Honorable Member, 1 minute more.
Advise them. There must be a setup where we'll have to advise them once they come back here so that they can start their life and they can go on with that money. So that part must be included in this. As I mentioned, only now she walked in, Honorable Minister walked in. She is doing her part. Likewise, I would like to say, once they come in, because the elected I represent, over 30,000 people are working abroad, but all small people. But what is happening, they come back.
Point up, please.
Give me 1 more minute. No, they come back,
point,
and finish their money and go back. Therefore, I request.
Garu, Amatumi, point of order. Garu, Talatatu Kolle.
To know that we have started the reintegration program,
yeah,
which we are trying to help them with various with financial benefits and for them to start self-employment schemes and all that. So they will have to in future under the migrant workers welfare system which we introduced last year, that is Shramika Surakuma, they will be monitored by the officers attached to the Foreign Employment Ministry.
No, I thanked you before you came in.
I know. Thank you very much for that.
So that must be not only there, even the finance minister must have looked.
Honourable member, wind up, please. Okay. Thank you.
Okay.
Honourable G. Srinathan, you have 5 minutes.
சபைக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, அந்நிய செலாவணி சட்டம் மூலம் தொடர்பாக இன்று உரையாற்ற கிடைத்துவிட்டு நான் மகிழ்ச்சி அடைகின்றேன். அந்நிய செலாவணி என்பது எமது பொருளாதாரத்தில் முக்கியத்துவம் வாய்ந்த ஒரு எண்ணக்கருவாக அமைந்திருக்கின்றது. அந்நிய செலாவணியை அதிகரிப்பதன் மூலமாகத்தான் எமது நாட்டின் வருவாயையும் அல்லது எமது நாட்டிற்கு ஏற்படுகின்ற செலவினங்களை நாங்கள் கட்டுப்படுத்தி கொள்ள முடியும். அந்த வகையில் எந்த ஒரு நாட்டிலும் எல்லா வளங்களும் இருப்பதில்லை. சில நாடுகளில் சில வளங்களும், இன்னும் சில நாடுகளில் இன்னும் ஒரு வகையான வளங்களும் இருக்கின்றன. எனவே எந்த ஒரு நாடும் இன்னும் ஒரு நாட்டில் தங்கி இருப்பது என்பது தவிர்க்க முடியாத ஒரு விடயமாக இருக்கின்றது என்று பொருளியலாளர் டேவிட் ரிக்கார்டோ குறிப்பிட்டுள்ளார். எனவே தங்கி இருக்கின்ற நாடுகள் மற்ற நாடுகளிலிருந்து தமக்கு வேண்டிய விடயங்களை இறக்குமதி செய்ய வேண்டிய ஒரு நிலையில் இருக்கின்றது. இந்த இறக்குமதி செய்வதற்கு கட்டாயமாக எங்களுக்கு அந்நிய செலாவணி என்பது மிக முக்கியத்துவம் வாய்ந்த ஒரு விடயமாக அமைந்திருக்கின்றது. இந்த அந்நிய செலாவணியை எடுத்துக்கொண்டால் எமது நாட்டில் அந்நிய செலாவணியை ஈட்டி தருவதில் பெண்கள் அதிகமான முக்கியத்துவத்தை பெறுகின்றார்கள். குறிப்பாக நான் கூறுவதாக இருந்தால், ஆடை தொழிற்சாலைகளில் பணியாற்றுகின்ற பெண்களை எடுத்துக்கொண்டால் அந்த ஆடைகளை அவர்கள் உருவாக்கி வெளிநாடுகளில் ஏற்றுமதி செய்கின்ற போது அதிலிருந்து எங்களுக்கு அந்நிய செலாவணி கிடைக்கின்றது. இதையும் விட பெருந்தோட்ட தொழிலை எடுத்துக்கொண்டால் அதில் தொழில் புரிகின்றவர்களும் பெண்களாக இருக்கின்றார்கள். இதையும் விட மத்திய கிழக்கு நாடுகளில் வீடுகளில் பணிப்பெண்களாக உழைத்து அந்நிய செலாவணியை ஈட்டி தருகின்றார்கள். எனவே மூன்று விடயங்களில் இந்த பெண்கள் தங்களுடைய உழைப்பை வழங்கி அந்நிய செலாவணியை ஈட்டி தருவதில் எங்களுக்கு பங்களிப்பு செய்கின்றார்கள். அதாவது, எங்களுக்கு தெரியும், ஆடை தொழிலாக இருக்கட்டும், பெருந்தோட்ட தொழிலாக இருக்கட்டும், மத்திய கிழக்கில் பணிப்பெண்களாக இருக்கட்டும், இவ்வாறு எங்களுக்கு அந்நிய செலாவணியை ஈட்டி தருகின்ற பெண்களின் வாழ்க்கை தரத்தை உயர்த்துவதற்கு அரசாங்கம் என்ன செய்திருக்கின்றது என்ற கேள்வி எழுகின்றது. உண்மையில் நாட்டுக்கு அந்நிய செலாவணியை ஈட்டி தருகின்றவர்கள் மகிழ்ச்சியாக இருக்கின்ற போது மேலும் மேலும் நாட்டிற்கு அவர்கள் அந்நிய செலாவணியை ஈட்டி தரக்கூடியவர்களாக இருப்பார்கள். ஆனால் கடந்த காலங்களில் இந்த பெண்களின் வாழ்க்கை தரம் என்பது உயர்ந்ததாக தெரியவில்லை. இன்றைய நிலையில் பெருந்தோட்ட தொழில் வேலை செய்கின்ற அந்த மக்களுக்கு வீடுகள் அமைக்கின்ற ஒரு திட்டம் சென்று கொண்டிருக்கின்றது, வரவேற்கத்தக்க ஒரு விடயம். அதேவேளை புலம்பெயர்ந்த எமது நாட்டு மக்கள் அங்கிருந்து உழைத்து எங்களுக்கு அந்நிய செலாவணியை பெற்றுத் தருகின்றார்கள். இவ்வாறு புலம்பெயர்ந்தவர்கள் எங்களுக்கு அந்நிய செலாவணியை பெற்றுத் தருகின்ற போதும் கூட அவர்களை பற்றி எமது அரசாங்கம் சரியான அபிப்பிராயங்களை கொண்டிருப்பதாக தெரியவில்லை. இந்த புலம்பெயர்ந்தவர்கள் இந்த நாட்டிற்கு வந்து தங்களுடைய பங்களிப்பை செய்வதற்கு கூட அவர்கள் தயாராக இருக்கின்றார்கள். ஆனால் அந்த பங்களிப்பை செய்வதற்கு இந்த நாட்டில் ஒரு சுமூகமான அரசியல் சூழ்நிலையை உருவாக்க வேண்டும், மக்கள் சந்தோஷமாக இந்த நாட்டில் வேலை செய்வதற்குரிய சுமூகமான சூழ்நிலை உருவாக்கப்பட வேண்டும். கடந்த காலத்தில் இருந்து ஒப்பிட்டு பார்க்கின்ற போது தற்போதைய சூழ்நிலையில் ஓரளவுக்கு சுமூகமான ஒரு சூழ்நிலை இருந்தாலும் கூட எங்களுக்கு இன்னும் ஒரு அரசியல் தீர்வு மூலமாக, ஒரு இனப்பிரச்சனைக்கான தீர்வு மூலமாக, ஒரு சுமூகமான அரசியல் சூழ்நிலையை ஏற்படுத்துவதன் மூலமாக புலம்பெயர்ந்த எமது சகோதரர்கள் இங்கு வந்து பணியாற்றி இந்த நாட்டின் பொருளாதாரத்தை கட்டி எழுப்புவதற்கு நல்ல வாய்ப்பினை பெற்றுக் கொடுக்க முடியும். எனவேதான் இந்த நல்லாட்சி அரசாங்கத்தில் நல்ல விடயங்கள் நடைபெற வேண்டும். ஆகவே இந்த புலம்பெயர்ந்த சமூகம் இங்கு வருவதற்கும் எங்களுக்கு அந்நிய செலாவணியை பெற்றுத் தருகின்ற பெண்களுக்கு உரிய மரியாதை அளிக்கப்படுவதன் மூலமாகவும் எமது அந்நிய செலாவணியை அதிகரித்துக் கொள்வதற்கு வாய்ப்பிருக்கின்றது. அத்தோடு வெளிநாடுகளிலிருந்து வருகின்ற அந்த நிதி மூலத்தை, அந்த நாணயத்தை மாற்றிக்கொள்வதற்கு இப்போது வெஸ்டர்ன் யூனியன் மற்றும் MMBL போன்ற நிறுவனங்கள் செயற்படுகின்றன. இவை மாத்திரம் போதுமானது அல்ல, அவற்றை மேலும் புதிய நிறுவனங்களுக்கு ஊடாக இலகுவாக அந்த நிதியினை பரிவர்த்தனை செய்வதற்குரிய செயற்பாடுகளையும் இந்த அரசாங்கம் மேற்கொள்ள வேண்டும் என்று கூறி எனது உரையினை நிறைவு செய்கின்றேன்.
தேங்க்யூ கரு. ஹெக்டர் அப்பாயின்மெண்ட்மா அபத்து மாட்டு வினாடி பார்த்து வேணும்
அடி பகாயுது உலாசினே உபன கரு மந்தேத்து வேண்டி உத்துமான ஸ்தூத்தி வந்தேனா வினாடி பகாக் லபாதியம் சம்பந்தம் விசேஷன்மா அத விதேச வினிமய சம்பந்தம் மே பணத்கெனுப்பதை எதிர்பார்த்தி විදේශ විනිමය ප්‍රවර්ධනය කිරීම හා විධිමත් කිරීම සම්බන්ධව මම හිතන්නේ වැඩියෙන් කතා කරන්න ඕන පුත්තලන් දිස්ත්‍රික්කයේ අපි කියලා විශ්වාස කරන්නේ. මොකද පුත්තලන් දිස්ත්‍රික්කයේ වැඩි සංඛ්‍යාවක් මේ රටට විදේශ විනිමය සපයන කණ්ඩායම. ඒ කියන්නේ විදේශ රටවල් වල විශේෂයෙන් යුරෝපය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ඊට අමතරව අනිත් රටවල් සියල්ලම වාගේ සම්බන්ධතාවය වැඩියෙන් තියෙන ප්‍රදේශයේ හැටියට මම දකින්නේ පුත්තලන් දිස්ත්‍රික්කයේ. ඒ නිසා පුත්තලන් දිස්ත්‍රික්කය මේ පනතත් එක්ක කළ හැකි වැඩ කොටස් රාශියක් එකට එකතු වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අපි මේ පනත නිසා මේ රටේ ඇති වෙන අලුත් ප්‍රවර්ධනය ගියාණ්ඩුවට කරන්න බැරුව ගියා. ගියාණ්ඩුව කරපු දේවලුත් එක්ක අරගෙන බලපුවම දැන් තමයි මොලේ ඇති වැඩසටහන් ටික ඉස්සරහට එන්නේ. හැබැයි මේකේ පටන් ගත්ත ගමන් ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහර අඩුපාඩු තියෙන්න පුළුවන් හැබැයි මේවා කඩාකප්පල් කරලා මේවා නාස්ති කරලා විනාශ කරලා දාලා රටත් විනාශ කරලා වැඩ කටයුතු කරනවට වඩා මෙවැනි වැඩ කටයුතු වලින් රට ප්‍රවර්ධනය කරන්න පුළුවන් නම් රටේ ආර්ථික තත්ත්වය නගා සිටවන්න පුළුවන් නම් ඊට අමතරව රටේ සමාජීය සහ අනිකුත් ප්‍රශ්න ටික අවසන් කරන්න පුළුවන් නම් ඒක තමයි අපි සියලු දෙනාම එකතු වෙලා කළ යුතු දේ. ඒ සමග විශ්වාස කරන විශේෂයෙන්ම මේ මේ පනතත් එක්ක ඇති වෙන රටට ඇති වෙන වාසි ටික රටට යම්කිසි අවාසියක් සිද්ධ වෙනවා නම් ඒක කොහොමද අපි අවම කරගන්නේ? රටේ වාසි ටික කොහොමද අපි වැඩි කරගන්නේ කියලා වැඩ පිළිවෙල අපි සකස් කළ යුතු වෙනවා. මේ පනත ස්ථිර කරගත්තට පස්සේ අපි සම්මත කරගත්තට පස්සේ අපි වැඩ කටයුතු කරද්දී අපි කොහොමද රටේ ප්‍රවර්ධනය සඳහා රටේ ආයෝජනය සඳහා රටේ ඉදිරි අනාගත සැලසුම් සඳහා කොහොමද මේ පනතෙන් ලැබෙන වාසියත් එක්ක අපි වැඩ කටයුතු කරන්න කියන එක තමයි අපි සාකච්ඡා කරලා තියෙන අර ගන්න ඕන. මම හිතනවා අද අපි මේක සම්මත කරගන්නවා හා සමානවම මම යෝජනා කරන විශේෂයෙන්ම විදේශ රටවල් වල සේවය කරන අපේ පුත්තලන් දිස්ත්‍රික්කයේ ජනතාව එයන්ට සමහර අයන්ට විශාල වත්කම් තියෙනවා විදේශ රටවල්. විතරක් නෙමෙයි විශාල ව්‍යාපාර තියෙනවා ඒ රටවල. ඊළඟට විශාල තැන්පතු තියෙනවා ඒ රටවල. ඒ නිසා ඒ සියල්ල ශ්‍රී ලංකාවට සම්බන්ධීකරණයක් කරන මේත් එක්ක බැඳිච්ච අනිත් ක්‍රියාකාරකම්. විශේෂයෙන් ආයෝජනත් එක්ක ඊට අමතරව විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය සඳහා ඒ රටවල් වල ඉන්න අනිත් කණ්ඩායම කොහොමද ඒක රාශි කරගන්නේ මේකත් එක්ක. ඒ සමාජයෙන් මේ ප්‍රවර්ධනයේදී අපි විශේෂයෙන් බැලිය යුතු ප්‍රධාන කාරණා හැටියට මම දකිනවා සංචාරක ව්‍යාපාරය මේ මුදල් වලින් ප්‍රවර්ධනය කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපිට වාසි දෙකක් අත් වෙනවා. එකක් තමයි විදේශ විනිමය වැඩියෙන් මේ රටට ඇවිල්ලා අපේ තියෙන ප්‍රශ්න ටික අඩු වෙනවා. විදේශ සංචිත අපිට වැඩි වෙනවා. ඒ වගේම රුපියලේ අගයට විශාල ශක්තියක් ලැබෙනවා. ඒත් එක්කම හිතන්නේ අපි සංචාරක ව්‍යාපාරය මේකට අනුබද්ධ කරගෙන සම්බන්ධීකරණය කරගන්න පුළුවන් නම් මං හිතනවා විශේෂයෙන්ම අපේ රටට ඒක විශාල ශක්තියක් ඒ මොකද අර කොටස් දෙකම එකට එකතු වෙද්දී විශාල ශක්තියක් කියලා සංවර්ධනය වැඩි වෙයි. ඒ නිසා අපි දැක්කා ඒ පැත්තේ හිටපු පොදු විපක්ෂය කතා කරපු විදිය එයාට සමහර වෙලාවට අමතක වෙලා තියෙන ඒ කරපු එක අපේ වැරද්දක් තියෙනවා මේ ආණ්ඩුවේ. මේ වැරද්ද තමයි අපි යහපාලනේ වැඩ කටයුතු කරද්දී සිද්ධ වෙච්ච කාරණා. අපි යහපාලන නිසා බොහෝ දේවල් අපේ අතින් ගිලිහිලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද අපි යහපත්කම වැඩි. ඒක සමහරවිට නිවට කමක් හැටියට දකින කණ්ඩායම් ඉන්නවා මේ රටේ. ඒ නිසා මේ පොදු විපක්ෂේ කණ්ඩායම ආද එය කරපු දේවල් කරපු හොරකම් වංචාවල් දූෂණවල් මිනිමරුන් ඒ සියල්ලම අමතක කරලා අපිට ඇඟිල්ල දික් කරන්න අරන් තියෙන එක එක කාරණා වලට. හැබැයි පැහැදිලිව අපි ඉල්ලීමක් කරනවා අපේ ආණ්ඩුවේ විශේෂයෙන්ම ප්‍රධානින්ගේ විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේ හොරු ටික වංචාකාර දූෂ්‍ය ටික ඉතා ඉක්මනින් ඒ අය නීතියේ රැහැනට අරගෙන ඒ දඬුවම් දිය යුතුමයි. ඒ කාරණේ අපි සිද්ධ කරන්න ඕන. අපි කණ්ඩායමක් හැටියට එකතු වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්න නම් එහෙනම් මේ රටේ මේ ආර්ථික වාචයෙන් ශක්තිමත් වෙන වැඩසටහන් අපි ක්‍රියාත්මක කරද්දී අනිත් කාරණා ටිකත් අපි නිවැරදිව ඉස්සරහට ගෙනියන්න ඕන. නිවැරදිව වැඩ කටයුතු ටික කරන්න ඕන.
මන්තුමා කාලය අවසන්යි. කතාව අවසන් කරන්න.
රටේ ඇත්තටම රටේ ඇත්ත තත්ත්වය රටේ ජනතාවට පැහැදිලි කරලා දීම අපේ සිල් දෙනාගේ යුතුකම. ඒ නිසා මම හිතන්නේ කරුණු කාරණා රාශියක් තියෙනවා කතා කරන්න වෙලාව මදි. උතුමාට ස්තුතිවන්ත වෙනවා වෙලාව ලබා දීම සම්බන්ධව.
ස්තුති. කරු තාරක බාලසූරිය මන්තුමා ඔබතුමාට විනාඩි 9ක් තිබෙනවා.
අතුණ. Honorable member, at the outset, let me once again thank you for giving me nine minutes of time to speak about the new foreign exchange bill with the intention of replacing the outdated Exchange Control Act of number 24 of 1953. This bill has been contested in Supreme Court, albeit unsuccessfully, and in some quarters, strong opposition has been voiced against the bill. Honorable member, in all honesty, I feel that any member who speaks about foreign exchange bill should fundamentally ask the question, why do we need foreign exchange controls at all? After all, the effect of any bill will ultimately be either to tighten the foreign exchange controls or either to loosen them. We also know that trade in yesteryears didn't carry any exchange controls. And from an economic standpoint, on imposing exchange controls would only mean suppression in demand and restrictions to the citizens. We have also seen that in global trend, more and more countries are moving away from exchange controls. So it makes all the economic sense to relax our exchange controls and create greater demand. And I think it should be the way, at least the direction which we should have from a long-term perspective. But in the short run, it's different. We do not live in a perfect world, and we certainly don't have perfect markets. So in such circumstances, it becomes increasingly important to think inward and primarily to be concerned about one's own economic interest. We have also seen how foreign exchange robber barons have manipulated markets at the risk of economic collapse of smaller countries. And we have seen how these nations have safeguarded their national interests using temporary exchange control mechanisms. So the fundamental question becomes not about the direction of this bill, but rather about the safeguards and the timing. We should not forget the lessons we learned from the Asian financial crisis of 1997. As a result of Thai government's decision not to peg the baht against the dollar, a wave of financial instability spread across Asia quickly, which resulted in currency devaluations of 38% and stock market reductions by 60%. So in any foreign exchange bill, it is vitally important to consider the safeguards more than the direction. And the other important aspect to consider is the timing of the bill. Are we trying to open our markets at the most acute time? Now take, for instance, the current political situation. Now it has been aired that 18 government members have come to their good senses and have decided to sit in the opposition in the near future. Irrespective of the merits of this story, this is not a conducive for investor confidence. Now, honorable member, this joke of a unity government, amazing ability to mismanage the entire economy can result in capital outflows if this bill is made into law at this juncture. Honorable presiding member, we have a serious balance of payment problem. Our trade deficit has expanded to US$2.5 billion in the first quarter. Our exports have declined during the first 3 months of this year and has been stagnant around the 10 billion mark. Now, what usually offsets the trade deficit are the worker remittance and our earnings from tourism. Take the case of tourism, for instance. This year, up to June, we have a whopping 4.8% growth. Do we really need a minister to get this growth rate? I have seen on social media that Sri Lanka has been rated by several magazines and organizations as one of the best places to travel. And this is good publicity. So at a time of good publicity and a time of peace, our ministry is able to achieve growth rates of war-era appearance. Period. This goes to show the complete incapability of this government to get anything done, other than perhaps wasting government coffers by buying vehicles for themselves. The problem with tourism will be even more aggravated if the World Health Organization declares Sri Lanka as a country with dengue epidemic, or respective countries impose travel warnings when traveling to Sri Lanka. Now, all these don't go well for Sri Lanka, and I believe that this timing of this bill does not provide the most opportune moment. It was only recently made aware that the former finance minister's apartment rent had been paid by a person responsible for the biggest daylight robbery in Sri Lanka. In any other country, the finance minister would have been jailed. I wonder whether other members who so vociferously defended the former central bank governor and his son-in-law has profited from ill-gotten gains. Now, I also want to bring into contention the government's inability to understand the aspirations of the people. This has resulted in many protests and strikes by students and workers alike. This has not been conducive for investment. So it is best if the government at least tries to understand the issues and provide appropriate relief than take the baton and the tear gas approach. Honorable presiding member, we must not only look at the Sri Lankan context, but also the global situation when implementing policies such as this. The world markets have greatly fluctuated over the past 2 years, from beginning of 2015 through the second quarter of 2016. Some economists believe, honorable presiding member, that another financial crisis is on the horizon. For example, China's devaluation of yuan in relation to the USD on August 24, 2016 is seen as a symptom. This caused the Chinese economy to slow, resulting in lower domestic interest rates and large amounts of bond float. The low interest rates enacted by China encouraged other Asian countries to decrease their own domestic rates. Japan, for example, cut its already low short-term interest rates into negative numbers in early 2016. This prolonged a period of low interest rates forced Japan to borrow increasing large sums of money to invest in global equity markets. The Japanese yen responded counterintuitively by increasing in value, making Japanese products more expensive and actually further weakening its economy. So all in all, Mr. Speaker, even if we look at the domestic macro environment or the volatility of the international markets, we can conclude that it will be wiser to follow a conservative path in the near future. Honorable presiding member, if I am to comment on the bill itself, I understand that the bill has been designed after some lengthy deliberations with the stakeholders. However, whether the final design of the bill reflects the deliberations is another question that needs clarification. One of the glaring differences between the Foreign Exchange Bill and the Exchange Control Act of 1953 has been the supervision of gold trading has been lifted. Now, as gold can be used as a tool for capital outflows in a time of political and economic uncertainty, if capital outflows could take place, there will be no mechanism for the government to impose restrictions except by bringing new legislation. I feel, honorable presiding member, the government should put more attention to such shortcomings to this bill. I think in general that the decriminalization of exchange policy violations is a good measure. Many reputed Sri Lankan business personalities have fallen victim to this law, including the architect of 1953 Exchange Control Act, late Mr. N.U. Jayawardena. And if my memory serves me right, even the former chairman of Hydromani Group. Our law should encourage entrepreneurs and business personalities to expand their activities and not to put them behind bars or ridden them with lawsuits. So in that sense, this regulation is in the right direction. This bill will also relax the ability of the citizens to hold on to foreign exchange. The current Exchange Control Act of 1953 under Section 5 prohibits any person other than an authorized dealer from holding foreign exchange. Now this has a moral implication too, and some believe this is a violation of property rights. And I agree. I feel no rational reason any government should restrict its people from spending their monies which they have earned abroad unless, of course, the national national interest is compromised. Further, Honourable Presiding Member, the old Exchange Control Act was an instrument of efficiency, inefficiency, as each foreign transaction had to be permitted as the Act itself does not contain any authorisation. However, this issue will be rectified by the new bill as commercial banks and specialised banks will be made authorised dealers and the central bank will be permitted to appoint restricted dealers. However, the authority of the central bank to permit any person by a special gazette to transact in foreign exchange is too open and can lead to irregularities. Perhaps this is a clause. This clause was
honourable member, 1 minute more.
Okay, thank you. Perhaps this clause was inserted keeping in mind large projects. However, I feel there is no need for this, as the central bank in any case can appoint restricted agents. This bill will also allow any person in or resident in Sri Lanka who owes foreign exchange in a bank account in Sri Lanka or outside Sri Lanka or owns any foreign assets which has not been derived from the conversion of rupees or the disposable of conversion of any financial or real assets with Sri Lanka could utilize such foreign exchange for making any payments for current or capital account transactions within or outside Sri Lanka. I think this is an excellent clause. For too long, our Sri Lankan companies have not been able to venture out overseas due to capital account restrictions. This will give the platform for the local companies to make their mark on the international markets. In conclusion, Honourable Presiding Member, as I said earlier, I feel this bill is in the right direction, although we have reservations about the controls. We feel the bill could have been written better in some instances, such as by restricting the power of the minister in removing members from a board of inquiry. But all in all, we feel the more important aspect will be the timing of the implementation of the bill, and it should be done at a time of confidence so as not to create capital outflows. But for that to happen, I think it's best if this government resigns. Thank you.
Thank you. Honorable Dr. Arsada Silla.
Thank you, Honorable Taraka Balasuriya. There is no need for the government to resign. Perhaps the joint opposition should resign and finally, you know, let everyone know that you people are incapable of anything at all. I'm actually pleased to have listened to Honorable Balasuriya, who took a very pragmatic approach and applauded the government for having introduced this new bill. Thank you. That is the kind of politics we require, that good things must be appreciated, and what you think is perhaps not so good must be noted. No,
bill is in the right direction.
I took notes. Let me respond because, what you said is that you don't know why one needs foreign exchange control at all. He says it suppresses the freedom of the citizen. I agree. And you also talked about property rights and economic freedom. And I completely agree with you. And this is not the time to bring back controls. It is the time to relax. Because you pointed out very correctly, more countries are moving away from exchange controls. And you said that in the long term, that's a good strategy. But you had two issues about the short term. You said you had to think inwards in the short term. And the two issues you brought up were safeguards and timing. And I'd like to respond to you because you are making some valid observations. Now, I agree with you that we have to have safeguards. Now, what do you mean by a safeguard? I heard earlier Honorable Bandula Gunawardena talking about Soros bringing all his billions and taking away the billions and creating volatility in the market and so on. But really, it is not about holding on to a few dollars, Honorable Balasuriya. That is not the safeguard we require. It is about creating the opportunity for the foreign exchange holdings in this country to grow. That is what the safeguard is about. So you have to be open-minded about this. You cannot think about restrictions, but think about safeguards in the bigger context of giving the opportunity. And I also appreciate the fact that you mentioned this gives our local entrepreneurs the ability to venture overseas. Garu Moolasunaruda Mantituwani Balasuriya Mantituma kiyapu eka wedagath deyak thamai mechcharakal deshiya ape vivasayakayanta Lankawen eliyata gihilla ounge vivasaya antarjathika vivasayak bawata parivarthane karaganna gatulu thibuna. Then ගොඩක් අපි දකිනවා ලංකාවේ ව්‍යවසායකයෝ අප්‍රිකාවට යනවා බංග්ලාදේශයට යනවා අනිත් රටවල් වලට යනවා නමුත් ඔවුන් නීත්‍යානුකූලව උපයාගත් ඩොලර් ඒ අවස්ථා සඳහා යොදා ගන්න ඒ ආයතන සඳහා යොදා ගන්න මේ රටේ තිබිච්ච පරණ නීතියේ හැකියාවක් හරියට තිබුණේ නැහැ ඉතින් ඒ නිසා ලංකාවේ විදේශ විනිමය තව වැඩි කරගන්න මේ හේතුපාදක වෙනවා විතරක් නෙමෙයි කරු සභාපතිතුමනි අපිට ශ්‍රී ලංකන් මල්ටිනේෂනල් ඇක්ටි කරන්න මේ පනතෙන් ඒ හැකියාව ලබා දෙනවා. ඉතින් මං හිතන්නේ මෙය ඉතාමත්ම වැදගත් ඒ පැත්තෙන් බලනකොට. ඉතින් ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට නැවතත් කියන්න කැමති මේ සේෆ් ගාඩ් එක අපි බලන්න ඕනේ අර holding on to a few dollars නෙමෙයි but creating the opportunity to make more dollars. And I might as well take this opportunity to inform you that the foreign exchange reserves has now gone up to over $7 billion thanks to the prudent management of foreign exchange and the ability for this country to attract the opportunities that we have created to attract that kind of foreign exchange. Then you talked about timing. You said the timing is not conducive because quite hilariously, you said that 18 members of the government had decided to sit with you in the opposition, and that would be a that would bring down investor confidence. In fact, it is going to increase the investor confidence, my learned friend, because that will give us greater freedom to do what we have to do the reforms we need to do without all the internal pulling of strings and leg tackles that some people may be trying to bring the make difficult for this government to operate. And you said about serious balance of payments crisis, the exports falling, worker remittances, and tourism. You see, honorable member, the balance of payments crisis has been created over the last 15 years. And I might take this opportunity to educate you, if you don't already know, perhaps you do, that when in around 2003-2004, when Honorable Ranil Wickremesinghe's previous government left office, the exports of goods and services as a percentage of GDP was 39%. But when we took the government this time in 2015, it had fallen to 16%.
Honorable Minister, wind up, please.
Right, okay. So therefore, your government or the government that you support, the political party that you support, the leader, Mahinda Rajapaksa, Honorable Member of Parliament, his government was the one that has to take the blame for creating the balance of payments crisis in this country year after year. And it cannot be done even if we wanted to in a 18-month period. So therefore, I would like to wind up by saying, because I only have this few minutes to speak, that 4.8% growth is in fact very good given the circumstances that we had to undergo. Honorable member, do you know that we had a drought? That drought destroyed 55% of the Mahakanya. The floods we had destroyed 60% of the Yala. And having gone through so much of difficulty, we have still managed to register a 4.8% growth rate. But I will also like to take this opportunity to inform this House that we are expecting the growth rates to hit 5%. And I'll stop by quoting the chief of the IMF mission to Colombo, or not to Colombo, IMF person, Mr. Jaiwo Lee, who says, overall fiscal performance has been very robust. It has been steadily improving in line with the program, or even overperforming targets. Honorable member, even overperforming targets, the tax revenues have increased in some cases by 30-40%. So therefore, right. Going forward, Sri Lanka has to ensure further progress is made on structural reform, which again leads to medium-term fiscal consolidation and great exchange rate flexibility. This would be helpful in not only increasing reserves, but also strengthening the resilience of the economy, the member said. So
Thank you, Mr.
I thank you.
Garu Ravi Karunanayake Mathuma.
Thank you, Presiding Officer. I like to start off by basically mentioning on Honorable Taraka, when he mentioned, I thought he was living in fool's paradise. He was trying to tell innuendo certain things in today's context of character assassination. Nothing new is that what he basically said. And I got up in order to mention not only the exchange, the foreign exchange management bill that has come in, but the strong economy that has been built in the last two and a half years, fiscal consolidation, revenue increases, and I'm so happy that the IMF has given a recommendation that basically fits in the tough times that we went through. In the process, there was a situation yesterday, or at least today, we saw the joint opposition, one vocal member, Mahinda Arutgamage, probably before too long you'll see the numbers jumping, because he was coming in at the time our president walked in. And then he basically went on a rampage of what basically he had been speaking for the last 6 months. So the coordination between our president and the guy who is in bribery and corruption that came out coming and speaking on a thing that Anika Vijayasuri yesterday spoke is absolutely frivolous, as also it should say that there is a design in this character assassination. So all I could basically say is that please ensure that your despicable acts should I know Mahinda Arutgamage, that's why I said Mahinda Arutgamage, not you, Honorable. So on that particular basis, but I'm taking on the areas that today my name came into Parliament, because when the President walks in from this side, he walks in that side and starts speaking. So see the semblance, probably the joint opposition losing another member from a corrupt pact. That's the problem that we have. Now, I have been, as you all know through the media, that I have been summoned to the Presidential Commission, which are not new. And I was wondering as to why it took such a long time, because we were key players in basically trying to get to this particular thing. And they were going after all other guys who are irrelevant, and basically now they are basically summoned. Not having the courtesy to look at that we are a cabinet minister, and he basically mentions a date which is on the day of a cabinet meeting, which happened to be today. So obviously I got my lawyers to inform that I was unable to.
Order, please. Garu Kathanayakatuma mulasama ganna.
So, Honorable Speaker, I'm so happy that you are coming to the chair at a time when I was basically mentioning a breach of privilege which I want to raise today, but I hope we will less than that, I'll get my message across. Then I'll read my text so that it'll help to get, and thereafter if I have some time I'll speak. So, as you know, I've been summoned to the Presidential Commission of Inquiries on Central Bank bond issue to appear today. This was handed to me on Saturday. The courts didn't basically even afford an opportunity as a cabinet minister, that they didn't know that we were meeting for cabinet and they wanted us to come and meet on such and such a date. However, both the cabinet of ministers and more importantly parliament was scheduled to meet on this day. While I had absolutely no intention of disobeying or the summons issued by the commissions, I was advised by the lawyers that parliament, which is accordingly to our constitution's supreme body, would take precedence. This is in view of the fact that the Commission is but the creature of the executive, which too is supervised by the Parliament. The right of a member to attend Parliament without hindrance or obstruction is a long recognized privilege, both in the United Kingdom, other Commonwealth Parliaments, and in Sri Lanka by Item 1 of the Schedule to the Parliament Powers and Privileges Act. I had instructed the lawyers to inform the Commission of my inability to attend the 25th. and would do so soon as my parliamentary duties permitted me to do so. Now, Honourable Speaker, I would like to raise this matter. On Saturday, I get a summons to come on Tuesday, when everybody very well knows that we are a senior member in the government and cabinet meetings take place on Tuesday. Furthermore, they also know it's a parliament due. And they basically get messages going out as if we want to disobey any of this. I am so proud to be in this government where today cabinet ministers, senior cabinet ministers called before commission, even before the opposition, who have robbed this country for 11 years, reduced our reserves into this country, and basically they are going scot-free. Yeah, so this is the sense of transparency our government mentioned. There was a load of rubbish that was mentioned yesterday. I will take it on due course in the, in the at the time I'm basically got more time to speak on. But Honourable Speaker, I would like you to go through
I will
privileges
check on that,
that are bestowed on members of parliament, cabinet ministers, and the government servants must realize that they are part
we'll
of
that.
Government.
Okay, we'll do that. I'll give that,
they are part of government and not trying to run the government. Today, the problem is that these people think that they run government policy.
I will take it up, Honourable Minister. Thank you very much. That's why.
I can stand
Tarang Bal Surya, Honourable Bal Surya. I'll take on that.
Honourable Speaker, since the Minister mentioned my name, without the Minister taking us down the garden path, why won't he for once and all tell us whether Arjuna Aloysius
we'll do that separately. Honourable Tilak Marapana. I have to save time. Honourable